ඔබ රැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ අඩවියට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
හොඳයි, අද මාර්තු මාසේ 15 වෙනිදා සිකුරාද. එහෙමනම් දැන් අපි යොමු වෙන සූදානම් වෙන්නේ සමස්ත ලෝකයේ විවිධ රටවලින් මේ ගෙවිගෙන යන සතියේදී වාර්තා වෙන අලුත්ම තොරතුරු ගැන අවධානයක් යොමු කරන අපේ SBS සිංහල සේවයේ ලෝවටා විශේෂාංගයට. මේ තොරතුරු ගේන්න දැන් ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු ලෙසින් අපත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා ප්‍රංශ පුවත් සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අපි එහෙමනම් බලමු මේ ගෙවිගෙන යන සතිය පුරා ලෝකයේ විවිධ අතින් වාර්තාවනු නුසුම් මේ වගේම වැදගත් තොරතුරු මොනවද කියලා අමල්ගෙන්ම. අයිබෝවන් අමල්, සුබ දැසනක්.
අයිබෝවන් නිපුන.
හොඳයි අමල්, දැන් මේ ඇමරිකාව පහුගියදා අපි හැමෝම දන්නා බොහෝ දෙනෙක් මේ වෙදී පාවිච්චි කරන මේ සමාජ මාධ්‍ය ජාලය TikTok එක සම්බන්ධයෙන් පනතක් අනුමත කළා. මේ මගින් මේ TikTok සමාගම තමන්ගේ චීන මව් සමාගම සමග තියෙන සම්බන්ධතා අත්හැරීම සිදු කරන ලෙසට, ඒ වගේම එහෙම සිදු නොකළහොත් මේ සමාගම ඇමරිකාව තුළ තහනම් කරන බවට තමයි සඳහන් වුණේ. ඉතින් මේ තත්ත්වය මේ ඇමරිකාවේ මේ තීරණයත් එම්ම ආන්දෝලනාත්මක තීරණයක්. ඉතින් අමල්, අපි මුලින්ම මේ ගැන කතා කරමු.
නිපුණ, මෙතන ඇමරිකාවේ හවුස් ඔෆ් රෙප්‍රසන්ටටිව්ස්, එහෙම නැත්නම් මේ පහළ මන්ත්‍රණ සභාව අති බහුතර මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ඔවුන් තීන්දු කරා TikTok සමාගම තමන්ගේ චීන මව් සමාගමත් එක්ක තියෙන සම්බන්ධතා මාස 6ක් ඇතුළතදී නැති කරන්නට, එහෙම නැත්නම් ඒවා අත්හැර දමන්නට ඕනේ කියලා. මෙතනදී කොටින්ම ඇමරිකාව TikTok ආයතනයට සඳහන් කරලා තියෙන්නේ TikTok ආයතනයේ අයිතිකරුවන් චීන අයිතිකරුවන් හැටියට තවදුරටත් හිටියොත් TikTok සම්පූර්ණයෙන්ම ඇමරිකාවෙන් තහනම් කරනවා කියලා. ඉතින් ඔවුන්ට මාස 6ක කාලයක් දීලා තියෙනවා මේ ආයතනය වෙන කෙනෙකුට විකුණලා මේ TikTok සේවාවන්, එහෙම නැත්නම් මේ සමාජ ජාලය ඒ ආකාරයෙන් පවත්වාගෙන යන්නට ඕනේ නම් චීන මව් සමාගමත් එක්ක තියෙන සම්බන්ධතා සම්පූර්ණයෙන්ම නැති කර ඒවා අවසන් කරන්නටයි කියලා. මෙතනදී මේ පහළ මන්ත්‍රණ සභාවේ විශේෂයක් උනේ රිපබ්ලිකන් පක්ෂෙත් ඒ වගේම ඩෙමොක්‍රටික් පක්ෂෙත් මේ පක්ෂ දෙකේම මන්ත්‍රීවරු එකතු වෙලා 352ක ඡන්දයෙන් මේ යෝජනාව සම්මත වුණා. මන්ත්‍රීවරුන් 65 දෙනෙක් පමණයි මේකට විරුද්ධ වුණේ. ඉතාමත්ම විරල අවස්ථාවක් ප්‍රධාන පක්ෂ දෙකේ මන්ත්‍රීවරුන් එකඟ වෙලා මේ විදිහට ආයතනයක් තහනම් කිරීමේ ඒ පළවෙනි පියවර ගැනීම. මෙතනදී තව කාරණයක් තියෙනවා නිපුණ. දැන් ඊට පස්සේ මේ යෝජනාව ඉහළ මන්ත්‍රණ සභාවට, එහෙම නැත්නම් සෙනෙට් එකට යන්නට අවශ්‍යයි. සෙනෙට් එකකින් මේක අනුමත විය යුතුයි. ඉතින් මෙතනදී රිපබ්ලිකන් පක්ෂයේ සමාජිකයන් බලාපොරොත්තු වෙනවා බොහෝ විට ඉහළ මන්ත්‍රණ සභාවේදී මේ යෝජනාව පරාජය කරගන්නට ඔවුන්ට හැකි වෙයි කියලා. මොකද මෙතන කාරණාවක් මතුවෙලා තියෙනවා, මේ TikTok භාවිතා කරමින් මේ වෙනකොට ඇමරිකාවේ විශාල පිරිසක් ඔවුන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යනවායි කියලා. මිලියන ගණනක සාමාන්‍යයෙන් කුඩා හා මධ්‍යම පරිමාණයේ ඇමරිකානු ව්‍යාපාර මිලියන 7කට විතර ආසන්න ප්‍රමාණයක් TikTok භාවිතා කරමින් එදිනෙදා තමන්ගේ වෙළඳ කටයුතු සිද්ධ කරගන්නවා කියලා සඳහන් වෙනවා. ඉතින් TikTok තහනම් වුණොත් ඒක ඇමරිකාවටම පාරාවලලක් වෙනවයි කියලා චීනය මේ වෙනකොට අනතුරු ඇඟීමක් කරලා තියෙනවා. ඒකම චීනය සඳහන් කරලා තියෙනවා මේක ඉතාමත්ම අසාධාරණ චීනයෙන් පලිගැනීමට කරන දෙයක් හැටියට ඔවුන් හඳුනලා දීලා තියෙනවා. මීට කලින් අවස්ථාවලදී චීනය සමග සම්බන්ධතා තියෙන ජංගම දුරකථන ආයතනවල ඒ ජංගම දුරකථන පාවිච්චි කිරීම, විශේෂයෙන්ම Huawei වගේ ජංගම දුරකථන පාවිච්චි කිරීම මේ වෙනකොට ඇමරිකාව තුළ තහනම් කරලා තියෙන පසුබිමක තමයි මේ ආකාරයෙන් මේ TikTok කියන සමාජ මාධ්‍ය ජාලාව මේ විදිහට චීනයේ IT-න් ගලවා ගැනීමට ඇමරිකාව මේ විදිහට කටයුතු කරලා තියෙන්නේ. ඉතින් අපිට දැනගන්න ලැබිලා තියෙනවා දැනට වාර්තා වෙන විදිහට ජෝ බයිඩන් ජනාධිපතිවරයා කැමැත්තෙන් ඉන්නවායි කියලා ඉහළ මන්ත්‍රණ සභාවේ නැත්නම් සෙනෙට් එක විසින් මේ යෝජනාව ඒක තහවුරු කළොත් මෙය නීතියක් බවට පත් කිරීමට බයිඩන් ජනාධිපතිවරයා සූදානම් වෙමින් ඉන්නවායි කියලා ඔහු මේක අත්සන් කරලා මේක ඇමරිකාවේ නීතියක් බවට පත් කරන්න කැමතියි කියලා සඳහන් කරලා තියෙනවා.
අතරතුර ඊශ්‍රායලයත් හමා සංවිධානයත් අතර තියෙන යුද්ධයට මැදි වෙලා ගාසා තීරයේ ඉන්න පිරිසට ආහාර ආධාර ටොන් 200ක් රැගෙන පළමු යාත්‍රාව ගමන් කරනවා කියලා වාර්තා වෙනවා. ක්‍රමක්‍රමයෙන් ගාසා තීරයට ළඟා වෙනවා කියලා. කොහොම නමුත් තවමත් ගැටුම් වල නම් අඩුවක් පෙනෙන්නට තියෙන්නේ නැහැ. ඉතින් මොනවද මේ ගැන වාර්තා වෙන තොරතුරු?
නිපුණ, ගැටුම් දිනපතාම සිද්ධ වෙන ඒ සිදුවීම් දාමය ඒ ආකාරයෙන්ම වෙනවා. නමුත් අලුත් දෙයක් හැටියට අපිට දැනගන්න ලැබෙන්නේ පෞගේ සතිය වෙනකොට, විශේෂයෙන්ම රෆා ප්‍රදේශයේ සරණාගතින් හැටියට ඉන්න පිරිස 114ක විතර සංඛ්‍යාවක්. ඔවුනට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඒ ප්‍රදේශයට පිටත් කිරීම සඳහා මුහුදු මාර්ගයෙන් ටොන් 200ක විතර මානුෂීය ආධාර ප්‍රමාණයක් ඒ ප්‍රදේශයට යැවීම සඳහා කටයුතු කරලා තියෙනවායි කියලා. ඉතින් මේ වෙනකොට ඒ නෞකාව ගාසා තීරයට කිට්ටු වෙමින් තියෙනවායි කියලායි වාර්තා වෙන්නේ. ඉතාමත්ම හිමින් මේ යාත්‍රාව ගමන් කරනවායි කියලා වාර්තා වෙනවා. සයිප්‍රසේ ඉඳලා මේ යාත්‍රාව මානුෂික ආධාර අරගෙන මේ ප්‍රදේශයට ගියත් ඒ ඉන්න ජනතාවගේ සංඛ්‍යාව බලපුවාම මේක ප්‍රමාණවත් නොවන බව මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරලා තියෙනවා. ඉතින් පහුගිය සතියේ වෙනකොට බයක් තිබුණා මේ රෆා ප්‍රදේශයට ඊශ්‍රායල් හමුදාව තමන්ගේ පාබල හමුදාව යොදවලා විශාල මෙහෙයුමක් කරයි කියලා. ඉතින් ඒ සඳහා බෙන්ජමින් නෙට්නියාහු අග්‍රාමාත්‍යවරයා තමාගේ හමුදාව සූදානම් කරලා තිබුණා. නමුත් පාබල හමුදා ප්‍රහාරයක් එල්ල කරලා නොතිබුණාට දිගින් දිගටම රෆා ප්‍රදේශයටත් ගුවන් ප්‍රහාර එල්ල වෙනවයි කියලා සඳහන් වෙලා තිබුණා. ඉතින් මේ සම්පූර්ණයෙන්ම මේ ගාසා තීරයේ 124ක වගේ ප්‍රමාණයක ඒ සියලුම දෙනාම වාගේ මේ වෙනකොට ඒ ප්‍රදේශය තුල සරණාගතයන් හැටියට ජීවත් වෙන වටපිටාවක මේ විදිහට කුඩා ආධාරයක් ටොන් 200ක මානුෂීය ආධාර නැවක් මගින් ඒ ප්‍රදේශයට පිටත් කිරීම ප්‍රමාණවත් නොවේ කියලා සඳහන් කරලා තියෙන්නේ. ජෝ බයිඩන් ජනාධිපතිවරයා සඳහන් කරලා තියුණා තමන්ගේ හමුදාව යොදවලා ගාසා තීරයේ ඒ తాවකාලික වරායක් ඔවුන් දැන් ස්ථාපිත කරලා තියෙනවායි කියලා. මේ ප්‍රදේශයට අවශ්‍ය මානුෂීය ඒ ආධාර මුහුදු මගින් ඒ ප්‍රදේශයට ලබාගෙන එන්න. ඊට අමතරව මේ අස්සල්වාසීන් අරාබි රටවල් වලින් පහුගිය සතියේ දිගින් දිගටම පැරෂුට් ආධාරයෙන් අත්‍යවශ්‍ය ආහාර සහ බේද්‍රව්‍ය වගේ දේවල් ඒ ප්‍රදේශයට ගෝණයෙන් ලබා දීලා තිබුණා. ඒ එක්කව මේ දිගින් දිගට සිද්ධ වෙන ඊශ්‍රායල් හමුදාවල ප්‍රහාරයේ ප්‍රතිඵලයක් හැටියට මේ සතිය වෙනකොට 31,300කට විතර ආසන්න වගේ පිරිසක් මේ වෙනකොට ජීවිතක්ෂයට පත්ුනයි කියලා වාර්තා වෙනවා. අපි මිට කලින් වාර්තා කරපු විදිහටම මේ සංඛ්‍යාවෙන් 3/2කට වැඩි පිරිසක් පලස්තීන ජාතික කාන්තාවන් සහ ලදරුවන් දරුවන් හැටියට තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඒ ඛේදජනක තත්ත්වය තවදුරටත් දිගිරට ඇදී යනවා. නමුත් මිට කලින් අවස්ථාවලදී ඊජිප්තුව, කටාර් රාජ්‍ය වගේ එකම එක්සත් එමීර් අරාබි රාජ්‍ය එකතු වෙලා ඔවුන් උත්සාහ කරගෙන තිබුණා, විශේෂයෙන් මේ රාමදාන් කාලයේදී මේ උපවාස කාලය තුළ සටන් විරාමයක් ඇති කර ගැනීමට ඔවුන් උත්සාහයක් ලොකු පරිශ්‍රමයක් දරලා තිබුණා. ඒවා එකක්වත් මේ වෙනකොට සාර්ථක වෙලා නැහැ. නමුත් අපිට දැනගන්න තියෙන විදිහට විශේෂයෙන් ඊජිප්තුව තවදුරටත් උත්සාහ කරනවා කියලා කියනවා මේ සටන් විරාමයක් తాවකාලිකව හෝ ලබා ගැනීමට. නමුත් ඒ බලාපොරොත්තු වෙච්ච පරිදි රාමදාන් උපවාස කාලයේදී ඒ සටන් විරාමය ඇති කරගන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඊශ්‍රායලයේ බොහොම දිගින් දිගටම ඒ තමන්ගේ ප්‍රහාර එල්ල කිරීමේ ඒ ප්‍රහාර අවම කිරීමේ කටයුත්තක අඩුගානේ මේ රාමදාන් උපවාස කාලයේවත් ඒ ප්‍රහාරවල අඩුවක් වාර්තා වෙන්නේ නැහැ මේ ප්‍රදේශවල.
හොඳයි මල්, දැන් හේටි රාජ්‍යයේ දේශපාලනික තත්ත්වයේ පහුගිය අවුරුදු කීපය පුරාම දැඩි පසුබෑමක තමයි තිබුණේ ඒ කාරණාව අපි දන්නවා. ඉතින් කොහොම නමුත් මේ වෙද්දී නිසි නායකත්වයක් නැති මේ හේටි රාජ්‍යය පාලනය කිරීම සිදු කරන බවට හේටි කලියක නායකයෙක් ප්‍රතිඥා දීමත් පහුගියදා සිද්ධ වෙලා තියෙනවා. මේ ගැන මොනවද මල් වාර්තා වෙන්න තොරතුරු?
හේටි රාජ්‍යයේ ඔබ කිව්වත් වගේ නිපුණ දැන් රාජ්‍යතන්ත්‍රයේ කඩා වැටිලා මෙතනදී දැනට తాවකාලිකව ඉන්න අග්‍රාමාත්‍යවරයා ඔහු සඳහන් කළ තියෙනවා ඔහු ඉවත් තනතුරෙන් ඉවත් වෙන්නට සූදානම්ම කියලා. එසේ කිරීම තුළින් රට තුළ දේශපාලන ස්ථාවරභාවයක් ඇති කිරීමට ඔහු කටයුතු කරන්න කැමතියි කියලා සඳහන් කළ තියෙනවා. නමුත් මේ හයිටි රාජ්‍යයේ කැරලිකරු එහෙම නැත්නම් සමහර ප්‍රදේශ තමන්ගේ බලයට යටත් කරගත්තු ඒ පාතාල නායකයන් හැටියට හඳුන්වන්න පුළුවන් උදවිය මේ වෙනකොට අලුත් පිහිටවන රජයකට එකතු වෙන්නට එකඟතාවයක් දක්වලා නැහැ. ඔවුන් තවදුරටත් ඒ ප්‍රචණ්ඩ ක්‍රියා කර දිගටම පවත්වාගෙන යනවායි කියලා ඔවුන් සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන්ම ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ ඒ රාජ්‍ය බලය අල්ලා ගැනීම. ඉතින් මේ හේටි රාජ්‍යයේ ඉතාමත්ම දුප්පත් රටක් හැටියට තිබුණ රටක් දරිද්‍රතාවයට තවත් යොමුවනවායි කියලායි වාර්තා වෙන්නේ. මොකද විශේෂයෙන්ම පහුගිය සති දෙක තුළම රට තුළ ඉතාමත්ම කැරලිකාරී තත්වයක් ඇති වුණා. රටවේදීවල ප්‍රතිවාදී පාතාල කණ්ඩායම් විසින් එකිනෙකාට ප්‍රහාර එල්ල කර ගැනීමත් ඒ වගේම රාජ්‍ය බලය අල්ලා ගැනීමට ඔවුන් කරපු ඒ මෙහෙයුමල ප්‍රතිඵලයක් හැටියට සෑහෙන සාමාන්‍ය වැසියන් පිරිසක් ජීවිතක්ෂයට පත්වලා ඒකම විශාල පිරිසක් තුවාල ලැබලා තිබුණා. රට සම්පූර්ණයෙන්ම කඩා වැටෙන තත්වයට දැන් ඔන්න මෙන්න ඇවිල්ලා තියෙන පසුබිමක තමයි අරියල් හොන්රි අග්‍රාමාත්‍යවරයා ඔහු තනතුරෙන් ඉවත් වන්නට කැමතියි කියන කාරණාව සඳහන් කරලා තියෙන්නේ. එතකොට 2021 දී රටේ ජනාධිපතිවරයා ඝාතනයට ලක්වීමෙන් පසුව රට තුළ ස්ථාවර ආණ්ඩුවක් ඇති වෙලා තිබුණේ නැහැ. අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වයෙන් තාවකාලිකව තමයි මේ ආණ්ඩුව පවත්වාගෙන ගියේ. ඉතින් මේ වෙනකොට අසල්වාසී රටවල් වල අනිකුත් කැරිබියන් දූපත්වල රාජ්‍ය නායකයන්ගේ මැදිහත්වීම මත මේ හේටි රාජ්‍යයේ යම්කිසි විදිහකට ස්ථාවරභාවයක් ඇති කරගන්නට ඔවුන් කටයුතු කරනවායි කියලා දැනට වාර්තා වෙනවා. ඉතින් අපි බැලුවොත් ශ්‍රී ලංකාවේ හමුදාවත් අවුරුදු 11ක විතර කාලයක් නිපුන හේටි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමසාධක කටයුතු වලට ශ්‍රී ලංකාවත් සහභාගී වෙලා තිබුණා. ඒ කටයුත්ත 2015 වෙනකොට ශ්‍රී ලංකාව අවසන් කළා තිබුණා. ඊට පස්සේ මේ සාමසාධක හමුදා ඉවත් කරලා සාමසාධක පොලිසියක් හැටියට හමුදා වෙනුවට පොලිසිය යොදවලා තිබුණා. ඉතින් ඒ පොලිසිය යොදවලා තිබුණත් මේ රටේ තියෙන කැරලිකාර කණ්ඩායම් වල එකිනෙකාට විරුද්ධව ඒ තියෙන සටන් අවම කරගන්නට ඔවුන්ට හැකියාවක් ලැබිලා නැහැ. ඉතින් නැවත වාරයක් හේටි රාජ්‍ය කඩා වැටෙන තත්ත්වයට පත් වෙලයි කියලායි වාර්තා වෙලා තියෙන්නේ.
හොඳයි, තාමත් කනගාටුදායක පුවතක් කැනඩාවෙන් වාර්තා වුණා පහුගිය සතියේදී. අපි හැමෝම වගේ මේ ප්‍රවෘත්ති ගැන, මේ සිදුවීම ගැන දන්නවා. මේ වෙද්දි කැනඩාවේ ඔටාවාහි ශ්‍රී ලාංකික පවුලක් සමූල ඝාතනයකට ලක්වීම තමයි මේ කනගාටුදායක පුවත. ඉතින් මේ ඛේදජනක සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවෙකු පහුගිය දාත අත්අඩංගුවට ගත්තා ඒ නිවසේම පදිංචි පුද්ගලයෙක්. ඉතින් මේ වෙද්දි ඔහුට විරුද්ධව පුද්ගල ඝාතන චෝදනා එල්ල වෙලා තියෙනවා. ෆස්ට් ඩිග්‍රී මර්ඩර්, එහෙම නැත්නම් අපි කියන මේ පළමු වෙන මට්ටමේ මිනිමැරුම් චෝදනා 6ක් සහ මිනිමැරීමට තැත් කිරීමේ චෝදනාවක් තමයි මේ සැකකරුට මේ වෙද්දි එල්ල වෙලා තියෙන්නේ. අපි මේ ගැනත් එහෙමනම් අවසාන වශයෙන් විස්තර කතා කරමු අමල්.
නිපුණ, මේ ඉතාමත්ම ඛේදජනක සිදුවීම උනාට පස්සේ මේ වෙනකොට අපිට කැනඩාවෙන් විශේෂයෙන්ම ඔටවා අගනුවරෙන් ලැබෙන වාර්තාවලින් දැනගන්න තියෙන්නේ ඔවුන් විශේෂයෙන්ම විදේශීය ශිෂ්‍යන්ගේ මානසික මට්ටම, එහෙම නැත්නම් මානසික සෞඛ්‍ය පිළිබඳ වඩා දැඩි අවධානයක් යොමු කරනවයි කියලා. මොකද මේ මිනිමැරුමට දැනට ප්‍රධාන සැකකරු හැටියට ඔවුන් හඳුනාගෙන තියෙන මේ ෆේබ්‍රියෝ ඩිසොයිසා කියන අවුරුදු 19ක ශ්‍රී ලාංකික පුද්ගලයා, ඔහුත් කැනඩාවේ ශිෂ්‍යයෙක් හැටියට අවුරුදු 2ක් ඉගෙනීම ලැබුවයි කියලයි වාර්තා වෙන්නේ. ඉතින් මෙතනදී කැනඩාවේ මාධ්‍යෙන් වාර්තා වුණා ඔහු පරිගණක, එහෙම නැත්නම් මේ කම්පියුටර් ගේම්ස් සම්බලට ඇබ්බැහි වෙලා හිටපු පුද්ගලයෙක් කියලා. ඉතින් නමුත් ඔහුට මේ මිනිමැරුම කරන්නට හේතු වෙච්ච කාරණා මොනවද කියන එක සම්බන්ධයෙන් තවමත් කැනේඩියානු බලධාරීන් ඒ සම්බන්ධයෙන් අදහසක් පළ කළ නැහැ. ඔවුන් නමුත් මේ වෙනකොට ඔහු විසින් පාවිච්චි කළයි කියන මේ පිහියක් වගේ තියුණු ආයුධයක් ගැන ඔවුන් සඳහන් කළ තියෙනවා. ඒ ආයුධය කැනඩාවේ පොලිසිය භාරට ගත්තයි කියලත් සඳහන් වෙනවා. ඒ එක්කම මරණයට පත්වෙච්ච පුද්ගලයන් සම්බන්ධයෙන් ඒ අවසාන කටයුතු කිරීම සම්බන්ධයෙනුත් ඔවුන් දැන් ඒ අවසාන කටයුතු කිරීම සඳහා ඒ දේහයන් මරණ පරීක්ෂණ වලින් පස්සේ පවුලේ අනෙකුත් ඥාතීන්ට, ඒ වගේම ඔටාවා නුවර සිටින ශ්‍රී ලංකා ප්‍රජාවට මේ මළසිරු නැවත බාර දුන්නයි කියලා තමයි අපිට අලුත් මෙම්ම වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් මේ මේ සම්බන්ධයෙන් ඒ පවුලේ දැනට ශ්‍රී ලංකාවේ සිටින පවුලේ කිට්ටුම ඥාතීන් කීප දෙනෙක් මේ වෙනකොටත් කැනඩාවට ගියයි කියලා වාර්තා වෙනවා මේ අවසන් කටයුතු වලට සහභාගී වීම සඳහා. ඒ එක්කම මේ දැනට ඔවුන් කියන්නේ මේ එක් පුද්ගලයෙක් පමණයි මේකට සම්බන්ධ වුණේ, ඒ ෆේබ්‍රියෝ ඩිසොයිසා කියන පුද්ගලයා හැටියට ඔවුන් නම් කරලා තියෙනවා. ඉතින් ඔහුව ඊයේ වෙනකොට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. මෙතනදී මේ නඩු විභාගයේ බොහෝ විට ඔවුන් බලාපොරොත්තු වෙන ඔහුට තියෙන මූලික චෝදනා පිළිබඳ ඔහුට පැහැදිලි කිරීමක් කරන්නට ඒක තමයි අපිට වාර්තා වුණේ. ඉතින් ඔහුට ඒ අවශ්‍ය නීතිඥ සහාය ලබා දීමට කැනඩාවේ බලධාරීන් විසින් කටයුතු කරනවා කියලත් සඳහන් වුණා. ඔහු වෙනුවෙන් නීතිඥයෙක් පෙනී සිටීම සඳහා රජය විසින්, එහෙම නැත්නම් කැනේඩියානු ඒ ප්‍රාන්ත රජයේ මැදිහත්වීම තුළින් ඔහුට නීති සහය ලබාදීමට කටයුතු කරනවා කියලා වාර්තා වුණා. ඉතින් විශේෂයෙන්ම මේක මෑතකදී මෑත ඉතිහාසයේ කැනඩාවේ සිදුවෙච්ච දරුණුතම සමූහ ඝාතනය හැටියට මේ ඉතිහාසයට එකතු වීමත් එක්කලා මේ වෙනකොට කැනඩියානු බලධාරීන් විශේෂයෙන්ම විදේශවලින් පැමිණෙන ශිෂ්‍යයන්ගේ ඒ මානසික සුවය සම්බන්ධයෙන් මීට වඩා අවධානය යොමු කරන්නට තීන්දුවක් අරගත්තයි කියන කාරණාවත් මේ වෙනකොට අපිට කැනඩාවෙන් වාර්තා වෙලා තියෙනවා.
හොඳයි අමල්, එහෙමනම් ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක මේ සිකුරාදා දවසේදීත් සම්බන්ධ වෙලා ලෝකයේ විවිධ අතින් වාර්තා වුණු උණුසුම් තොරතුරු සම්බන්ධයෙන් අපිව දැනුවත් කළා. එහෙමනම් අපි ලබන සතියේත් නැවතත් මුණ ගැහෙමු. අයිබෝන් අමල්.
අයිබෝන් නිකුණ.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.